අද දින න්‍යායපත්‍රයේ කැසිට පහ දක්වා කටයුතු.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දින න්‍යායපත්‍රයේ 1 2 3 4
පහ
කැසිට පහ දක්වා ඉදිරිපත්.
විවාදය ආරම්භ කිරීමට ගරු රංජිත් සියඹලප්පියමැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මුදල් රෙගුලාසි කිහිපයක් පිළිබඳ මෙගල් සභාවට කරුණු ඉදිරිපත් කිරීමට තිබෙනවා. මේ සියල්ලම මීට පෙර ක්‍රියාත්මක වන බදු, ඒකත් කලින් කියන්න අවශ්‍යයි. අද අලුත් බදු හඳුන්වාදීමක් නෙවෙයි. ඊට පෙර ආර්ථිකයට වැදගත් වෙන කරුණු කිහිපයක් මේ දවස්වල කතා බහට ලක් වෙන, ලක් කළ යුතු, කතා කළ යුතුයි මම විශ්වාස කරා. සුභ සහ අසුභ කරුණු ඊයේ පුවත්පත්වල ප්‍රධාන තැනක් දීලා තිබුණ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, යාහු ෆයිනෑන්ස් වෙබ් අඩවියෙන් අපේ රට ගැන කියපු කතාවක්, ආසියාවේ දුප්පත්ම රටවල් 24ට අපි ගියා කියලා නැවතත් අලුත්ම වාර්තාවක් හැටියට ඉදිරිපත් වෙලා තිබුණා. මේ නමුත් මේක 2021 ඒක පුද්ගල ආදායම මත පදනම් වූ වාර්තාවක්. දැන් 2022 පහුවෙලා මීටත් වැඩි අමාරු තැනකට අපි වැටිලා 2023 අපි දැන් නැගිටින්න හදන මොහොත. ඉතින් මේවායි කරුණු ගැන යම්කිසි පැහැදිලි කර ගැනීමක් ඉතාමත් වැදගත් වෙනවා මම හිතන්නේ. ඒ 2021 වර්ෂය කියන්නේ 2022 අප්‍රේල් වෙනකොට අපි බුන්වත් රටක් කියලා අපිට ප්‍රකාශ කරන්න සිද්ධ වුණා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වාගේ වර්ෂයකට ආසන්නේ ඒක පුද්ගල ආදායම 90 ගණනය කරන යම්කිසි වාර්තාවකත් දැන් මේ රටවල් 24ත් අපි 17 වෙනි තැනට ඉන්නේ. ඒ නිසා මේ එක පැත්තකින් ඒ ඇති තිබුණ හැටියට ඇතිනේ කියලා කතාවක් තියෙනවා. මේ අපිට යටින් රටවල් රාශියක් ඒ වෙලාවෙත්
හොඩර් ප්ලේස් කරු මුසාරස් මන්ත්‍රීතුමා මූලාසනයට.
ඔව් සභාපතිතුමනි, මම කිව්වේ දැන් අපි ඒ ඊයේ දැක්ක වාර්තාවේ අපි 17 වෙනි රටවල් 20ක් අතර 17 වෙනි තැන තමයි අපි මේ අඩියම ඉඳන් බලපුවාම 17 වෙනි තැන අපි කියලා තමයි මේ වාර්තාවේ කියන්නේ. අපිට යටින් බූතාන්, ලාඕස්, වියට්නාම්, තිමෝර්, බංග්ලාදේශ්, උස්බෙකිස්තාන්, කැම්බෝඩියා, පකිස්තාන්, කිර්ගිස්තාන්, මියන්මාර්, ඇෆ්ගනිස්තාන්, උතුරු කොරියා රටවල් රාශියක් තියෙනවා. මේ 2021 වර්ෂය ගැන අපි කතා කරන්නේ. මට අවශ්‍ය වුණේ අපි ආයේ අලුත්ම වර්තාවක් විදිහට ඊයේ දකිනවා ආසියාවේ අඩුම ආදායම් ලාභී දුප්පත් රටවල් 24ට අපි ගිහිල්ලා තියෙනවා කියලා. ඒ ගිහිල්ලා තියෙන 2021 ගරු සභාපතිතුමනි. දැන් 22ක් පහු වෙලා 22 ඊටත් වැඩි යට යන්න ඇති. දැන් මේ 23 අපි නැගිටින්න හදන මොහොත. මේවා ගැන අපි මොකද ධනාත්මක සිතිවිලිත් මේ වගේ වෙලාවක රටකට හරි අවශ්‍ය වෙනවා. මොකද මේක එකපාරට යන්නේ හැමතැනම ප්‍රවෘත්තිය දුප්පත් රටවල් 24ට ගිහිල්ලා. කලින් ගියා. හැබැයි අපි දැන් නැගිටින්න හදනවා ගරු සභාපතිතුමනි. දැන් මම කියන්න බලාපොරොත්තු වෙනවා ඊමේ පාර්ලිමේන්තුවේ කතා වුණා විශේෂයෙන් මම දැක්කා අපේ මුදල් ප්‍රවාහයන් ගැන. අපිට තව මුදල් ප්‍රවාහයන් ශක්තිමත් කර ගැනීමේ දැඩි අවශ්‍යතාවයක් තියෙනවා. මොකද මුදල් ප්‍රවාහයන් කියන්නේ ගරු සභාපතිතුමනි භාණ්ඩාගාරයට ලැබෙන ආදායම් සහ යන වියදම. අපිට මේ දෙක අතර වෙනසක් හරි වැදගත්. දැන් මොකද සමහරු කියනවා දැන් අතිරික්තයක් මුදල් තියාගෙන අර කරන්නේ නැහැ මේක කරන්නේ නැහැ කියලා ප්‍රොෆෙෂනල් පක්ෂයකුත් තියෙනවා. අතිරික්තයක් නැහැ. හැබැයි හොඳ කළමනාකරණයක් තියෙනවා ගරු සභාපතිතුමනි. දැන් ජනවාරි මාසේ බැලුවොත් අපේ ආදායම රුපියල් බිලියන 21ක් විතර. ආදායම රුපියල් බිලියන 179ක්. වියදම රුපියල් බිලියන 158ක්. පුනරාවර්තන වියදම. ඒතර අපි බිලියන 26ක විතර පුනරාවර්තනයි ආදායම අතර ධනපැත්තට ගිහින් තියෙනවා. හැබැයි අපේ පොලිස් සහ නයිගේවිම එනකොට ගරු සභාපතිතුමනි අපිට ගෙවන්න තිය ජනවාරි මාසේ ගෙවන්න තිබිලා තියෙනවා බිලියන 378ක් පොලිස් සහනයි. එතකොට අපි අපේ ආදායමට වැඩිය වියදම රුපියල් බිලියන 357ක් යනවා. පොලිස් සහනය. පෙබරවාරි මාසේ බැලුවත් අපේ වියදමට වැඩිය පුනරාවර්තන මේ වියදමට වැඩිය ආදායම රුපියල් බිලියන 63ක් තියෙනවා. හැබැයි ණය ගෙවීම සහ පොලි ගෙවුවහම රුපියල් බිලියන 192ක හිගයක් තමයි පෙබරවාරි වල එන්නේ. මාර්තු මාසෙට ගියත් ණය සහ පොලි ගෙවුවම අපිට රුපියල් බිලියන 481ක් අයට වැඩිය වැය වැඩි. මුදල් ප්‍රවාහය ඍණ පැත්තට ගිහිල්ලා තියෙන්නේ. අප්‍රේල් මාසෙ බැලුවොත් රුපියල් බිලියන 198ක් අපේ පුනරාවර්තන වියදමට සහ ප්‍රාග්ධන වියදමට ණය සහ පොලි ගෙවීම එකතු වුණාම වෙනවා. අපි තාමත් ශක්තිමත් විය යුතු තැනක ඉන්නවා ගරු සභාපතිතුමනි. හැබැයි වැදගත් අපිට සතුටු විය හැකි වාර්තාවක් ගැන මම කතා කරනවා. අපි රාජ්‍ය මූල්‍ය ස්ථාවර භාවය කරා ගමන් කරමින් මේ මාර්ගය ඉදිරියට යනවා. පඩියෙන් පඩිය ඉස්සරහට නගිනවා. අපි හැමදාම කිව්වා මේ ප්‍රාථමික ගිණුමේ ධනශේෂයක් තියාගැනීමේ අවශ්‍යතාවය. අපි අවුරුදු 70 ගාණක් ධනශේෂයක් තිබුණේ අවුරුදු 5ක විතර. මේ අවුරුදු 73 නිදහස ලැබපු කාලේ ඉඳන් බැලුවොත් ධනශේෂයක් පැවතියේ ප්‍රාථමික ගිණුමේ නැත්තම් අපේ ආදායමෙන් වියදම අඩු කරපුවාම වියදම අඩු කරන්නේ ගරු සභාපතිතුමනි වියදමෙන් ණය පොලි අඩු කරලා එන ශේෂය අඩු කරන්නේ ආදායමෙන් ප්‍රාථමික ගිණුමේනවා. හැබැයි මේ අවුරුදු 73ක් තිස්සේ ඒක බැලුවොත් 1950 ඉඳන් අවුරුදු 5ක විතරයි අපිට මේ ධනශේෂයක් තිබිලා තියෙන්නේ ගරු සභාපතිතුමනි. 1954 රුපියල් මිලියන 58ක ධනශේෂයක් තිබිලා තියෙනවා ප්‍රාථමික ගිණුමේ. 1955 රුපියල් මිලියන 150ක්. 1992 රුපියල් මිලියන 177ක ධනශේෂයක් තිබිලා තියෙනවා. ආසන්නතම අවුරුදු වලින් බැලුවොත් 2017 රුපියල් මිලියන 271ක ධනපැත්තට ඇවිල්ලා තියෙනවා. 2018 රුපියල් මිලියන 91421ක්. අපිට මෑත ඉතිහාසයේ අපේ සාර්ථක වර්ෂයක්. වැඩිපුර ආදායම් වැඩිපුර සංචාරකින් ආ. හැබැයි අපි 2021 මේ කතා කරපු වර්ෂයේ දැන් අපි කිව්වේ ලෝකේ රටවල් මේ ආසියා දුප්පත් රටවල් 24,017 අපි ආවා කියලා. කොච්චරද මේ ප්‍රාථමික ගිණුමේ හිගය? රුපියල් බිලියන 109ක් ආදායමට වැඩිය පොලිය අඩු කරපුවාම එන වියදම රුපියල් බිලියන 109ක්. 2022 රුපියල් බිලියන 894ක්. මම කිව්වේ මේ සුභවාදී පණිවිඩයක් මට මේ සභාවට දෙන්න තියෙනවා කියලා. අපි මේ අවුරුද්දේ පළවෙනි කාර්තුව බැලුවොත් ගරු සභාපතිතුමනි අපේ ආදායම සහ ප්‍රධාන අපිට මේ පළවෙනි කාර්තුවේ ජනවාරි පෙබරවාරි මාර්තු වල රුපියල් බිලියන 635ක ආදායමක් ප්‍රධානීනුත් එක්ක අපිට ලැබිලා තියෙනවා මහා භාණ්ඩාගාරයට. මුළු වියදම රුපියල් බිලියන 1260යි. හැබැයි මේ 1260 න් බිලියන 673ක් ණය පොලි. එතකොට ඒක අඩු කරපුවාම අපේ අනිකුත් වියදම තියෙන්නේ ණය පොලි රහිත වියදම රුපියල් බිලියන 587යි. එතකොට ඒ ණය පොලි රහිත වියදම ආදායමෙන් අඩු කරපුවාම රුපියල් බිලියන 48ක් අපි ප්‍රාථමික ශේෂය ධනපැත්තට අවිලා තිනවා ගරු සභාපතිතුමනි. මේක ආර්ථිකයේ ඉතාම වැදගත්. මේ අවුරුදු මම කිව්වා අවුරුදු 73කින් 1950 ඉඳලා වැළුවොත් අවුරුදු 5යි අපි ධනශේෂයකට ගිහින් තියෙන්නේ. දැන් මේ ඉතාම අසීරු තැනක ඉඳලා නැගිටින්න හදන අපි පළවෙනි කාර්තුවේම රුපියල් බිලියන 48ක් ප්‍රාථමික ශේෂය ධනපැත්තට අවිලා තිනවා. ඒක මම කිව්වා රාජ්‍ය මූල්‍ය ස්ථාවරභාවය කරා අපි අඩියෙන් අඩිය යනවා. දැන් IMF සංවිධානයත් මේ පළවෙනි කාර්තුව ගණනය කරේ රුපියල් බිලියන 56ක ඍණයයි අපි කියලා ප්‍රාථමික ශේෂය. ඔවුන් ගණනය කරේ එහෙමයි. හැබැයි බිලියන 56ක් ඍණයයි කිව්ව කාර්තුව අපි බිලියන 48ක් ධනපැත්තට අරන් ගිහින් තියෙනවා. මේක රටට වාගේ මේ සභාවට ඉතා වැදගත්. මම මේ හැන්සාඩ් ගත කරන්න කියලා ඉල්ලා සිටිනවා මහා භාණ්ඩාගාරයේ වාර්තාවන්. මේ මොකද නැගිටින්න හදන රටකට නැගිටින්න හදන ජාතියකට ධනාත්මකව අපි දැන් අපි මාර්ගයට වැටිලා තියෙනවා කියන පණිවිඩය. මේකෙන් අදහස් වෙන්නේ නැහැ දැන් සියල්ල හරි දැන් ඔක්කොම කරන්න පුළුවන් නැහැ. හැබැයි අපි මාර්ගයට අවතීර්ණ වෙලා තියෙනවා ගරු මේ සභාපතිතුමනි. නිකන් නෙමෙයි යම්කිසි කළමනාකරණයක් ඇතුව. දැන් අපේ ආදායමේ වර්ධනය බැලුවොත් 2022 පළවෙනි කාර්තුවත් එක්ක 2023 පළවෙනි කාර්තුවේ 142% වර්ධනයක් තියෙනවා අපේ. දෙදස් විස්දකේ පලවෙනි කාර්තුව ආදෑම රුපියල් මිලියන හාරලක්ෂ හතලිස්සයදස් අටසේ විසි පායි. මේ අවුරුද්ධ පලවෙනි කාර්තුවේ රුපියල් මිලියන හයලක්ෂ තිස්සතදා සටසේ අසූහතක් සයට අතලිස් දෙහක වර්ධනයක්. අපේ වියදම වියදමත් වර්ධනය වෙලා තියෙනවා සියයට තිස් පහකින්. හැබැයි එහෙමට හේතුව වනේ අපේ නයහා පොලි ප්‍රමාණය වර්ධනය වෙලා තියෙනවා දෙදස් විස්දකට වැඩිය දෙදස් විසිතුනේ සියයට හැත්තෑ හතක් හැත්ත හතයි දසම හයක්. අපිට පාලනය කරගන්න බෑ. අපේ සුභසාධනය සඳහා අපි දෙදස් විස්දකේ පළවෙනි කාර්තුවේදී මේ කාර්තුවේ සියයට දහටයි දසම පහක් වියදම් කරලා තියෙනවා. එවැනි වියදම් ඉහළ යාමක් තියෙද්දිත් අපි ආදායම සියයට හතලිස් දෙකකින් වර්ධනය වෙද්දී වියදම සියයට තිස් පහක් තියාගන්න මේ කාර්තුවේ අපි ශක්තිමත් වෙලා තියෙනවා ගරු සභාපතිතුමනි. ඒක මම දකින්නේ මම වාර්තා හංසාට ගත කරන්න කියලා ඉල්ලනවා. මේ වාගේ අවස්ථාවක නැගිටමින් සිටින ජාතියකට ඉතාමත් වැදගත් පණිවිඩයක් කියලා මම කල්පනා කරනවා ගරු සභාපතිතුමනි. අද අපි ඉදිරිපත් කරන තියෙන 2003 අංක 25 මුදල් පනත යටතේ නියමය 2023/1/11 ඇලයිරක් 2023/1/11 දිනැති 2314 ඇලයිරක් 16 ගැසට් එක අපි මේකෙන් කළේ යාපනයේ ගුවන්තොටුපළ ජාත්‍යන්තර වශයෙන් දියුණු කිරීමේ අරමුණින් එහි අපගමන බද්ද. සාමාන්‍ය රටින් පිට වෙනකොට හැම කෙනෙක්ගෙම අපි $60ක මේ ගාස්තුවක් ගන්නවා අපගමන බද්දක්. අපි මාස 6කට 2023/1/12 ඉඳලා 2023/7/11 දක්වා මාස 6කට මේ අපගමන බද්දෙන් යාපනයේ ගුවන්තොටුපළින් යන කෙනෙක්ගෙන් 50%ක් අඩු කරා. $30යි අපි ගන්නේ. මේ මගින් අභිප්‍රේරණය කරන්න යාපනයේ ගුවන්තොටුපළ දියුණු කරන්න ගත්ත පියවරක්. ඒ වගේම අපේ මේ පනත 2023/25 මුදල් පනත තිබුණා ගෝණින් නෙවෙයි මුහුදෙන් අපේ මගියෙක් රටින් පිට වුණත් ඔහුගෙනුත් $30ක් අපි අය කරන්න ඕනේ. හැබැයි මෙතෙක් මේ 2003 ඉඳලා අවුරුදු 20ක් මේක අය කළ තිබුණේ නැහැ. අපි දැන් මේ ගැසට් එක ගහලා මුහුදෙන් නැත්නම් මේ කවුරු හරි නැවකින් මේ රටෙන් අපගමනේ වුණත් ඔහුගෙනුත් මේ අපේ ආදායමේ තිබිච්ච යම් යම් හිල් තිබිච්ච තැන් මේ ගත යුතුයි කියන තැන නීත්‍යානුකූල කරා ගරු සභාපතිතුමනි. ඒක තමයි මම මේ අද ගරු සභාවට ඉදිරිපත් කරන්නේ. ඒ වගේම 2004/11 මුදල් පනත යටතේ නියෝගය 2023/1/1 2012 ඇලයිරක් 80 ජාත්‍යන්තර දුරකථන ඇමතුම් සඳහා අපි බද්දක් හඳුල්ලා දුන්නේ 2016. මේක වසර දෙකෙන් දෙකට අපි අලුත් කරනවා. 2021 අලුත් කරාට පස්සේ 2023 නැවත අලුත් කිරීම තමයි මේ ගැසට් පත්‍රයෙන් අපි ජනවාරි 15 වෙනිදා ක්‍රියාත්මක කරේ. ඒක අද මේ ගරු සභාවට ඉදිරිපත් කරනවා. ඒ වගේම තුන්වෙනි කාරණාව ගරු සභාපතිතුමනි 2018 අංක 35 මුදල් පනත යටතේ නියෝගය 2022/12/31 දෙනෙති 2012 ඇලයිරක් 69 මෝටර් වාහන මත සුඛෝභෝගී බද්දාය කිරීමට අපි හැමදාමත් කීප වතාවක් මේකදි කිව්වා අපේ HS කෝඩ් ලෝක රේගු ආයතනයේ වෙනස් වීමට අනුව 2022 2023/1/1 අපි වෙනස් කරා. ඒකට සුඛෝභෝගී මෝටර් වාහන බද්දට අදාළ HS කෝඩ්ස් එක අනුගත කිරීමක් අපි මෙතනින් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේකට අයිති තවත් ගැසට් එකක් තියෙනවා 2023/2010 දිනැති 2018 ඇලයිරක් 53 අපි විදේශ සේවා නියුක්තියෙන් දිරිගැන්වීම සඳහා ඔවුන්ට විදුලි වාහන ගෙන්වීමේ විශේෂ අවසරයක් ලබා දුන්නා. ඒ අවසරයේ ඒ වගේම විදුලියෙන් ක්‍රියා කරන සුඛෝභෝගී වාහන සඳහා බදු සඳහන් සීමාව රුපියල් මිලියන 6-12 දක්වා වැඩි කරලා ඔවුන්ට තවත් මේ අවස්ථාව අපි ශක්තිමත් කරලා දුන්නා. ඒක තමයි මේකෙන් අපි අරන් ඉන්නේ. මම මෙතෙන්දී පෙන්වා දෙන්න කැමති අපි මේ රේගු ආදායම ගැන පුන පුනා කතා කරනවා. දැන් අපි වාහන ගෙනීම විශේෂ හේතුවක් මත මිසක් වාහන ගේන්නේ නැහැ. එතකොට අපේ රේගු ආදායමට මේක බලපාන විදිහත් මම පෙන්වා දෙන්න කැමතියි. සාමාන්‍යයෙන් වර්ෂ කීපයක් බැලුවොත් රේගු ආදායමෙන් 20%කට වැඩි ආදායමක් හැමදාමත් අපිට ලැබිලා තියෙන්නේ වාහන ආනයනය කිරීමෙන්. දැන් අපි 2022 වර්ෂයට ගියොත් අපි වාහන ගෙනල්ලාම නැහැ. ඒ වගේ වර්ෂයක තත්ත්වය බැලුවොත් කොහොමද අපි රේගු ආදායම අඩුයි කියලා සමහර වෙලාවට කියනවා. අපිට ප්‍රධාන බලපෑමක් වෙනවා ගරු සභාපතිතුමනි රේගු ආදායමෙන් හැම විටකම 20%කට ආසන්න ප්‍රමාණයක් ආසන්නතම වර්ෂ 10 වගේ බැලුවොත් ලබා දීලා තියෙන්නේ වාහන ආනයනය. ඉතින් ඒ වගේ කරුණු තියාගෙන තමයි අපි මේ රාජ්‍ය ආදායම වර්ධනය කරගන්න මේ කටයුතු කරගෙන යන්නේ මේවාගේ යම් යම් සීමා කිරීම. මේ සීමා කිරීම රේගු ආදායමට ඍජුවම බලපානවා. ආනයන සීමාවන්. හැබැයි ආනයන සීමාවන් ක්‍රියාත්මක කරගෙන මේ රාජ්‍ය ආදායම හොයා ගැනීමේ විශාල වෑයමක රේගුව යෙදීම පිළිබඳවත් අපි මතක් කරලා දෙන්න අවශ්‍යයි. ගරු සභාපතිතුමනි, එතකොට අද ඉදිරිපත් කරන අවසාන අංක 4 ආදායම් මත බදු ද්විත්ව ගණනය වීම වැළැක්වීමට 2023-2023 චෙකෝස්ලෝවකියානු ජනරජය චෙක් ජනරජය සමග ඇති කරගත් ගිවිසුම. මේවා ගිවිසුම 45ක් අපි ලෝක රටවල් එක්ක ඇති කරගෙන තියෙනවා. ගරු සභාපතිතුමනි, දැනුම තාක්ෂණය රට තුළට ගලා යෑම වර්ධනය කරන්න එකම ආදායම් මත දෙවරක් බදු පැනවීම සිදුවීම වැළැක්වීම තමයි මෙහි පරමාර්ථය. අපි පෙබරවාරි මාස 3 වෙනිදා තමයි මේ ගිවිසුම ඇති කරගත්තේ. ඒක ගරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අද සිද්ධ වෙනවා. ගරු සභාපතිතුමනි, මේ දවස් දෙකේ විශේෂයෙන් කතාබහට ලක්වෙච්ච කරුණු දෙකක් පිළිබඳ අවධානය යොමු කරලා මගේ කතාව නිමා කරන්න මම බලාපොරොත්තු වෙනවා. අද පත්‍රවල මම දැක්කා කුමාර් වෙල්ගම ඇමතුමා ඊයේ කිව්වා කියලා මේ මිතුරන් සඳහා බැංකු ණය කපා හැරීමක් කරන්නට සිද්ධ වෙනවා කියලා. ඒක මේ වාගේ වෙලාවක හරිම මේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක්. හැම කෙනෙක්ම මේ පොලිය වැඩි කිරීම මත, ආදායම අඩුවීම මත තමන් බලාපොරොත්තු වෙලා වෙච්ච මේ ව්‍යාපාරික ප්‍රසාරණ අඩුවීම මත බැංකු ණය පැත්තෙන් යම්කිසි පීඩනයක මේ ව්‍යාපාරයක ඉන්න මොහොතක එතුමා ප්‍රකාශ කරලා තියෙනවා මිතුරන් 10 දෙනෙකුට මේ විශේෂ අවස්ථාවක් දෙන්න සූදානම් කියලා. ඒ නිසා මම වහාම මේ ගැන හොයා බැලුවා. මේ කියන්නේ කොයි බැංකුද? ලංකා බැංකුවට කතා කරා, මේ මහජන බැංකුවට කතා කරා, මේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට කතා කරා, ඉදිරිගිරියෙන් බැංකුවට කතා කරා, මහා භාණ්ඩාගාර ලේකම්ට කතා කරා. මේක හරි භයානක දෙයක් නේ. මෙහෙම වෙනවනම් එහෙම දෙයක් කතා කරලා නැහැ ගරු සභාපතිතුමනි. එහෙම වැඩසටහනකුත් නැහැ, එහෙම සිටිවිල්ලකුත් නැහැ, එහෙම කතාබහකුත් නැහැ, එහෙම තීන්දුවකුත් නැහැ. මගේ මිත්‍රයා වෙන්න පුළුවන් ගරු මන්ත්‍රීතුමනි. හැබැයි අපි මේ වගේ වෙලාවක මිතුරන් වෙන්න පුළුවන්, සතුරන් වෙන්න පුළුවන්, ඒ මැද්දේ ඉන්න අය වෙන්න පුළුවන්. හැබැයි මේ රටට ඇත්ත කතා කරන එක මේ වෙලාවේ ඉතාම වැදගත්. මම ඒ නිසා මේ ප්‍රධාන බැංකු දෙකෙන් ප්‍රකාශ දෙකකුත් ගෙන්න ගත්තා. මට මේක අද හැන්සාට් ගත කරන්න අවශ්‍යයි කියලා. මොකද මේ සමස්ත ජනතාව ගනුදෙනුකරුවන් බැංකු ණයෙන් හිර වෙලා ඉන්න මොහොතක අපි කියනවා නම් මේ කීප දෙනෙකුට අපි සාහනයක් දෙන්න යනවා කියලා. ඒක මේ රටේ මුළු මේ බැංකු ගනුදෙනුකරුවන්ටම මේ මහ විශාල පීඩනයක් ගෙන දෙන කතාවක්. ඒ නිසා මම ඔබතුමාගෙන් අවසරය ඉල්ලනවා මහජන බැංකුව සහ ලංකා බැංකුවේ මට ඒ ප්‍රකාශ දෙක හැන්සාට් ගත කරන්න. මං ඉතා වගකීමෙන් කියනවා එවැනි කිසිම සිටිවිල්ලක් හෝ මේ බැංකුවල මුදල් අමාත්‍යාංශය තුළ මේ සිටිවිල්ලක්වත් වැඩසටහනක්වත් එකඟතාවයක්වත් අනාගත එහෙම දෙයක් කරන්නවත් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ ගරු මේ සභාපතිතුමනි. දෙවනි කාරණාව මේ විශේෂයෙන්ම අපි දැක්කා අලි ශබ්රි රහීම් මන්ත්‍රීතුමාගේ කාරණාව. එතුමා මේ නීති විරෝධී ආකාරයට රත්රන් සහ මේ ජංගම දුරකථන 91ක් සහ රත්රන් කිලෝ 3.5ක් ගෙන එනකොට එතුමාව අත්අඩංගුවට ගත්තා. මට ලැබුණු වාර්තා අනුව එතුමා පැහැදිලිව එක පිළිගත්තා. පිළිගත්තාට පස්සේ රේගු ආඥාපනත අනුව දැන් සමහරව අනුව මේ ඉක්මනට දඩගාලා නිදහස් කරාලු. ඉක්මනට නෙවෙයි, රේගු ආඥාපනත අනුව යම්කිසි පරීක්ෂණයක් කරලා පැය 24ක් ඇතුළත දඩයක් නියම කරලා ඒ දඩය චූදිතයා ගෙවනවා නම් ඒක ඉවර කරන්න පුළුවන්. එහෙම නැත්නම් තමයි මහේස්ත්‍රාත්වරයෙකුට ඉදිරිපත් කරලා අනිකුත් එහා පියවර වලට යන්න වෙන්නේ.
හොනබල් රංජිත් මතුමනා,
සාමාන්‍යයෙන් ඔය වගේ හොරබඩු මොනාරි රත්තරන් ගෙනලා අහුනොත් තුන් ගුණයක් දඩ ගහනවා නේද රේගු ආඥා පනත අනුව? මේක කෝටි 3000 175යි දඩ ගහලා
තියෙන්නේ. සභාපතිතුමනි, තුන් ගුණයක් කියන්නේ උපරිමය. හැබැයි අපි මේ මම
අවම ගහලා තියෙන්නේ
අවම ගානත් නෙවෙයි. මේ මෑත යුගයේ රත්රන් සහ වෙනත් දේවල් සඳහා දඩ ගහපු ප්‍රමාණයන් බලපුවාම ගරු සභාපතිතුමනි මේ දඩේ තමයි මේ මෑත ඉතිහාසයේ ගහපු වැඩිම දඩේ. පෙර රත්තරන් ප්‍රමාණයත් එක්ක බලපුවාම වැඩිම නෑ රත්තරන් ප්‍රමාණයත් එක්ක ගරු මන්ත්‍රීතුමනි මම කියන්නේ හරි
හොනබල් රංජිත් මතුමන
අපි දැකලා තියෙනවා සාමාන්‍යයෙන් රත්තරන් ගෙනලා අහුනම තුන්ගුණයක් දඩ ගහනවා. අපි ඒක දැකලා තියෙන පුවත්පත්වල මම රේගු ආඥාපන තනුවක් තියෙනවා. නෝ ඔබතුමා කියන්නේ මේක මේ අඩුවෙන්ම තමයි ගහලා තියෙන්නේ ඒකද?
නෑ මේ තුන්ගුණයක් දඩ ගැහිය හැකි කියන කාරණාව රේගු ආඥාපනේ තියෙන උපරිම ප්‍රමාණය.
ඒක තමයි මම කියන්නේ. මේ ගහලා තියෙන අඩුම ගන්න.
මම ඔබතුමා දැන් ඔබතුමා කියන්නේ මට පැහැදිලි.
ඔබතුමා කියන අඩුම ගන්න.
දැන් මොකද්ද කියලාත් මට පැහැදිලි.
හැබැයි මම කතාව වෙලා තියෙන වැඩේත් අපිට පැහැදිලි.
මම කතාව අවසන් කරනකොට ඉන්නකො දැන් තුන්ගුණයක් ගැසීමේ උපරිම ප්‍රමාණයක් තියෙනවා. හැබැයි එහෙම දඩ ගහලා නැහැ කවදාවත්. හැබැයි මේ බෑත ගහපු සියලුම දඩවලට සාපේක්ෂව ඉහළම දඩේ තමයි අලි ශබ්රි මන්ත්‍රීතුමාට ගහලා තියෙන්නේ. ඊළඟට දැන් කියන්න උත්සාහ කරා මේ දඩේ ගහලා එළියට දාලා අපි ඡන්දෙ ගන්න යන්නේ. දැන් මන්ත්‍රීතුමා කියනවා අපිට කවුරුවත් උදව් කරේ නැති නිසා ආණ්ඩුවේ අය. මම අනිත් පැත්තට ඡන්දෙ දෙනවා. මම ඒ ප්‍රකාශය ගැන ආඩම්බර වෙනවා ගරු සභාපතිතුමනි. ඒ ප්‍රකාශය රජයට කියන්න.
ඔන්නබල් මනෝ ගණේෂ්
මේ අවස්ථාවේදී අර මන්ත්‍රීතුමා මන්න මේ බුත්තලමේ දිස්ත්‍රි සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිතුමා. එහෙම නේද? ඉතින් ආණ්ඩු පක්ෂය තරතුර ලබා දීලා තිනවා. ඉතින් මෙතනට ඇවිල්ලා සෙල්ලමක් කරා ඊට පස්සේ විපක්ෂය වෙනුවෙන් ඡන්දය දීලා විපක්ෂය කියලා කියනවා. ඒක වැරදි නේද?
කතා කරලා ඉවර කරන්න මම කතා
කරා. ඒකනේ. ඒක වැරදිවක් වුණා ඒක.
කරන්න එපා.
දැන් ආණ්ඩු පක්ෂයට එහෙම තියාගන්න ප්‍රශ්නයක් නෑ අපිට.
ඔබතුමාලට ඡන්දය දීලා තින්නේ අපිට නෙවෙයි.
ඔබතුමා රංජිත් සේම.
හරි. ඔබතුමාලට ඡන්දය දීලා තින්නේ අපිට නෙවෙයි. එතුමා ප්‍රකාශ හරි ඔබතුමාත් කතා කරලා ඉවර කරන්න. මගේ වෙලාව ගන්න තු. ඔබතුමාලා අද ගමකට ගිහිල්ලා අහලා බලන්න මේ රටේ මිනිස්සු මෝඩද නැද්ද කියලා. ඔබතුමා දැන් ඔබතුමා ඔබතුමා කිව්ව කාරණාවට මට උත්තර දෙන්න. දැන් එතන ඉවර කරන්න.
හොඳයි මනෝ ගණේෂ්.
මෙතන රත්තරන් වටිනාකම කෝටි අතමාරක් නේ අපි මාධ්‍ය දැක්කේ. එහෙමනේ. රත්තරන් වටිනාකම
කෝටි
7000ක්
ඔක්කොම
වගේ ආවනේ ගණකාවා. ඉතින් දරේ ගාලා තියෙන්නේ කෝටියක් තුත් නැහැ. ගොඩක් 75ක් ගාලා තියෙන එක. ඒක එතමයි තුමා අපේ මේ රජිත් බඳු බණ්ඩාර මහත්මයා පෙන්වලා දුන්නා. අනිත් එක ඒ තමයි තවමත් එතුමාගේ උත්තර දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා. ඒ කියන්නේ ආණ්ඩුවේ ධූරය දිලා තිනවා. ඒක තේරුම් ගන්න ඕනේ ඒක. අපි කොහෙද දාන්න එපා. අපිට එපා ඒක.
හොන්ඩර්ෆුල් රංජිත් සේමලප් කියන ඔබතුමා කන්ටිනියු.
ගරු සභාපතිතුමනි මේ උපරිමය අවමය කියලා දෙකක් තියෙනවා. ඒක අපි තේරුම් ගත යුතුයි. හැබැයි මෙතෙක් ගහපු දඩවල මෑත ඉතිහාසයේ වැඩිම දඩේ මේ මන්ත්‍රීතුමාට අපි ගහලා තියෙනවා. ඒක පළවෙනි දේ. මන්ත්‍රීතුමා කියනවා එතුමාට උදව් නොකරපු නිසා මම විපක්ෂයට ඡන්ද දෙනවා කියලා. ඉතින් මම සන්තෝෂ වෙනවා මේ වෙලාවේ වගකීම ජනාධිපතිතුමා බාර දීලා තිබෙන විශේෂයෙන්ම මුදාර පිළිබඳ වැඩබල අමාත්‍යවරයා හැටියට ඒ චෝදනාවට අපි හරි කැමතියි. මේ එයාට උදව් නොකරපු නිසා එතුමා අනිත් පැත්තට ඡන්ද දෙනවලු. මේක තමයි රජයට මේ වෙලාවේ ලැබිච්ච ජනාධිපතිවරයාට රජයට ලැබිච්ච ලොකුම සහතිකය. දැන් මම මුලක් අය කිව්වේ මේ එළියට දාලා අපිට ඡන්දයක් ගන්න කියලා. අපිට එහෙම ඡන්ද අවශ්‍ය නැහැ සභාපතිතුමනි. අපි ඊටාම ඍජුව ඒට වඩා වෙනස් ප්‍රතිපත්තියක යනවා. එතුමාගේ අනිත් අනතුරු ගැන දැන් මම දැක්ක කතානායකතුමත් කියලා දෙනවා පාර්ලිමේන්තුවේ පිළිබඳ වෙන මේ තියෙන தત્ත්වය. ඉතින් අනිත් අනතුරු කියන්නේ අපි වෙනම සලකා බැලිය යුතු කරුණක්. හැබැයි මේ කාරණාවේදී රජයේ නිසි පරිදි එතුමාම කියලා අපි උදව් කරේ නැහැ කියලා. ඉතින් මෙතුමලා මේ කියන දේ නෙවෙයිනේ මේ ප්‍රශ්නෙට මූණ දුන්න තැනත්තා කියලා උදව් නොකරපු නිසා මම එතුමාගේ පැත්තට ගියා. දැන් හිටවනිද ඒ පැත්තට යයිද මම දන්නේ නැහැ. ඉතින් කොහොම වුණත් මම හිතනවා මේක තමයි විශේෂයෙන් සිස්ටම් චේන්ජ් එක. නැත්තම් මේ හුඟක් අය හිතන්නේ මේ ඊයේ ඡන්දයක් තිබුණා නම් පෙරේද ඔහොම දෙයකට අපිට ඡන්දෙ දෙයි කියන මන්ත්‍රීවරයෙක් මූණ දුන්නා නම් මොකද්ද වෙන්නේ කියලා මෙතුමලා දන්නවා. මේ අවුරුදු 50කටත් මේ දේශපාලනය කරපු පක්ෂයක මොකද්ද වෙන්නේ උත්සාහ කරන මෙතෙන්ට එන්නේ. හැබැයි ඒ නිසා අපි මේ චෝදනාව එතුමා කරන චෝදනාව මට උදව් නොකළ නිසා මං විපක්ෂයට ඡන්ද දුන්නා කියන එක අපි සලකන්නේ අපිට හොඳ සම්මානයක්. මේක සහතිකයක්.
ඒ සහතිකය තුමට පිළිගන්න නැත්තම් ඒකට මට කරන්න දෙයක් නෑ ගරි ගරුව සභාපතිතුමනි. මම අවසාන වශයෙන් කියන්නේ අපි දැඩි
උත්සාහයක්
ඕකේ අපි දැඩි උත්සාහයක් ගෙදර මාර පටන් ගන්නකොටත් කිව්වේ මේ මහා සුභවාදී පරිසරයක් තුළ සුභවාදී තැනකට මේ රට ගෙනියන්න අපි ලොකු උත්සාහයකද දරනවා ගරු සභාපතිතුමනි. ඒකයි මම පටන් ගන්නකොටත් කිව්වේ. හැබැයි මේ අසුභවාදී දේ හරි ඉක්මනට පැතිරෙනවා. ඒක කතා කරන්න කැමති. ඒක මුල් පිටුවරත් වැටෙනවා. ඒක වරදක් නෙවෙයි. මේ මේ ලෝකේ තාක්ෂණය සංනිවේදන තාක්ෂණය ඉතාම සරලම මේ න්‍යාය තමයි අසුභ දේ පැතිරෙනවා. සුභ දේ හරි අමාරුවෙන් යන්නේ. දැන් පෙරේදා මම පාර්ලිමේන්තුවට පෙන්නා දුන්නා කැපී පෙනෙන අඩු වීමක් තියෙනවා උද්දමනේ. මේ ආණ්ඩු පෙරලිච්ච වචනේ උද්දමනේ කියන එක. හැබැයි මම දැක්කේ නැහැ හරියකට කොතන හරි එක ප්‍රචාරය වෙනවා. ඒක තමයි தત્ත්වය. නමුත් අපි ඉතා දැඩි උත්සාහයක යෙදෙනවා මේ වැටිච්ච තැන ඉඳන් ඉදිරියට යන්න. මේ සිද්ධියදී වුණත් නොයෙකුත් දේවල් අහනවා ප්‍රශ්න කරනවා. දැන් බැරි වෙලා හරි ඒ මන්ත්‍රීතුමා එයාගේ අභිමතය පරිදි මේ පැත්තට ඡන්දෙ දුන්නා නම් ඔහොම නෙවෙයි කතා කරන්නේ. දැන් මේ වෙන සභාවක ඉඳගත්තා කියලා මගෙන් දැන් අහනවා. නමුත් එහෙම වුණා නම් ඒ නිසා මම ඒකයි කිව්වේ අපිට මේ වෙලාවේ ලැබිච්ච හොඳම සහතිකය විපක්ෂයට මෙන්න මේ නිසා උදව් නොකළ නිසා මම අනිත් පැත්තට ඡන්දෙ දෙනවා කිය එක ඉතා වැදගත්. ඒක අපිට මේ රටේ ජනතාවට මම හිතන්නේ හොඳ පණිවිඩයක්. ඔබතුමාලා මේ හැම දෙයකටම කුමක් හෝ කියන උත්සාහ කරන එක ගැන මම පුදුම වෙන්නේ නැහැ. නමුත්
අර ගරු ඇමතුමා මම මේ වෙන කාරණාවක් ගැන මම කතා කරේ. මේ දැන් ගරු ඇමතුමා චූටි ප්‍රශ්නයක් ඔබතුමාගේ අවධානයට යොමු කරන්න. දැන් මේ ලංකාවේ එක්ස්පෝර්ටර්ස් ලාගේ ඒ කියන්නේ අපනයනකරුවන්ගේ ඩොලර්ස් ප්‍රමාණය ලංකාවට ගේනකොට දැන් තියෙනවා ප්‍රශ්නයක්. සුපියල ශක්තිමත් වේගෙන යන ක්‍රමයේ වේදයත් එක්ක ලොකු අර්බුදයකට ඒගොල්ලෝ යොමු වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා සමහර ඒවට ඒගොල්ලෝ දාලා තිබුණා නම් රුපියල් 340-50ට හැබැයි දැන් 270 ගණන් වලට 90 ගණන් වලට තමයි යන්නේ. ඒ නිසා ඒගොල්ලන්ගේ ඉල්ලීමක් තියෙනවා මතුමා ඒ ඩොලර්ස් ටික ලංකාවට ගෙනල්ලා ලංකාවේ පාක් කරන්න ඉඩ දෙන්න. හැබැයි ඒක මාරු කරන්න ඉඩ දෙන්න මාස 3කින් කියලා දැන්ට මම හිතන්නේ දවස් 10ද 15ද කොහෙද මම හිතන්නේ තියෙන්නේ. ඉතින් මේක කරොත් මේ ඩොලර්ස් ප්‍රමාණය අමතුමා ලංකාවෙන් එළියට යන එකත් නතර වෙයි. ගොඩක් දුරට ලංකාව ඇතුලේ මේක පාක් කරන්න ඒගොල්ලන්ට ඉඩ දීලා මාස 3කට හෝ 6කට පස්සේ මේක මාරු කරන්න දුන්නොත් ඇතරම ඔබතුමාලට ලංකාවට අවශ්‍ය කරන ඩොලර් ප්‍රමාණයත් ඉතුරු වෙයි බැංකු තුල. ඒ වගේ වැඩපිළිලක් ක්‍රියාත්මක කරන්න වැඩපිළිලක් ඔබතුමාගේ තියනවද කියලා මම අහන්න කැමතියි.
ඇත්තටම සභාපතිතුමනි ඉතා වැදගත් කාරණාවක්. අපි මේ වෙලාවේ මේ යම්කිසි පාලනයක් කරලා තියෙනවා ඩොලර් එක පහළට එීම නැවැත්වීම සඳහා. මහා බැංකුව මේ මාස කිහිපය තුළ ඩොලර් මිලියන 1000කට වැඩි ප්‍රමාණයක් මිලදී අරන් තියෙනවා. හැබැයි මේකේ පැති දෙකක් තියෙනවා. ඩොලර් එක අඩු වීම කියන්නේ අපේ 75% ආනයන ඍජු ආනයන හෝ වක්‍රානයන මත රැඳෙන රටක ඉතාමත් වැදගත්. හැබැයි අර කිව්ව ආකාරය අපනයන කරුවාට මේක ප්‍රශ්නයක්. ඒ නිසා අපි මේ පිළිබඳ විවිධ ක්‍රමවේදයන් පිළිබඳ සාකච්ඡා කරන් යනවා. ඔබතුමා කිව්ව ක්‍රම වැඩපිළිවෙල පිළිබඳත් අපේ දැඩි අවධානයට යොමු වෙලා තියෙනවා සභාපතිතුමනි. මම මීට වැඩි කතා කරන්නේ නැහැ. විශේෂයෙන්ම මේ ධනාත්මකව ඉස්සරහට යන්න උත්සාහ කරන රටක අපි සියලු දෙනා ධනාත්මක චින්තනයෙන් මේ හැම දෙයකම වැරදි පැත්තම බලන්නේ නැතුව හොඳ සුභවාදී ප්‍රාර්ථනාත්මක ඉස්සරහට යමු කියලා යෝජනා කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.
ස්තුතියි. ඊළඟට හොනරබල් ඩොක්ටර් හර්ෂදී සිල්වා ඔබතුමාට මිනිත්තු 19.
Thank you. I might not need all that time. Thank you. The president has met the Japanese Prime Minister, Honorable Acting Minister of Finance, why don't you stay for a little while? Because the way you portrayed the situation, it seemed as if it was our fault that we are in this deep mess, which in fact is not. Like I said, the President has met the Japanese Prime Minister Fumio Kishida and talked and thanked Japan for the support extended during the crisis. Divide of politics. We would like to reiterate what was conveyed and thank the Japanese people on behalf of the Sri Lankan people. And also appreciate the genuine cooperation by the by Tokyo's ambassador to Colombo, His Excellency Mizukoshi Hideaki, in all these transactions thus far. Just to mention, a few of these humanitarian support measures by the Japanese people in the last few months, $46 million to purchase diesel for hospitals, $6.5 million for food aid through the World Food Program, in addition to $30 million already given, $1.5 million to support women, micro entrepreneurs, and others who faced violence during the crisis, $4.5 million free fertilizer through the FAO to help some 250,000 paddy farmers to recover from the near fatal assault by Gotabaya Rajapaksa. By the way, today's papers say the dumb decision by the then president, fully endorsed by yourselves, who are talking here as if they were not part of this calamity, was 50%. It caused 50% drop in the paddy yield in the 2021 maha season. What are you talking, Honorable Minister? You all fully supported these idiotic decisions. Now you are coming here and looking at us as if it were us who made these stupid choices. It is not us. You have no right to preach to us, Honorable Minister. We kept telling you, don't take stupid decisions like this. It is because of your decisions that people are in such misery today. Going on, almost $4 million through UNDP to smallholder farming families to adopt green agricultural technology. The list goes on. But given today's debate on regulations on international trade and double taxation avoidance treaties with Czech Republic, it is more than apt to take a case in point that is between Japan and Sri Lanka. I want to take it in the context of the address by the president at the Nikkei Forum a few hours ago in Tokyo. President Vikramasinghe's office has sent us tweets, and one of those tweets say, I quote, "President focused on trade integration and debt sustainability," and it goes on, "highlighted the importance of upholding rules-based multilateral trading systems with the WTO as its core." Now, Japan has always been a genuine partner in the development story of Sri Lanka, Mr. Chairman, both through aid and more importantly, through investment and trade. In addition to this, Japan came forward to co-chair the official creditor committee along with India and France, and is currently discussing how best to restructure the almost $7 billion official forex debt in such a way that ad hoc committees representing the international sovereign bond creditors and the China Development Bank that holds approximately $15 billion could also follow the lead. Since the Honorable Acting Minister of Finance is also here, I need to, however, note the risk of mismanaging the proposed domestic debt restructure, which is renamed as domestic debt optimization. While all of what is happening with the support of Japan and India and France on the forex side, on the domestic side, if this is mismanaged, it could yield to absolute calamity. So therefore, the Honorable Acting Minister of Finance should make sure that the stability of the members of the Employees Provident Fund is maintained and they are not in any way impacted negatively by doing this domestic debt optimization, which you at the beginning said will never happen. Now, having said that, Honorable Chair, I want to make three specific points with relation to what the President said in Tokyo today, that is trade integration and debt sustainability. Yes, we can come to this house and talk petty stuff about some little gazette here or there and say we are adjusting this or that, but it needs to go beyond that. This house must agree on what the future of this country is going to turn out to be. Therefore, the three points. One is that this house must at least now understand and accept that trade integration and debt sustainability are absolutely strongly positively correlated. The greater the trade integration, the stronger the sustainability of debt, if at all, if any at all. The second point is that trade means both import and export, Mr. Chairman. The rhetoric that we must severely restrict as much as possible imports and encourage exports is an absolute myth. I was shocked to see the statement or the policy of the Industries Ministry along these lines. Even during the Honorable Acting Minister's speech today, it is in that context he was taking this discussion. The ideology seems to be restrict as many imports as possible and encourage exports, which is not in which is not reality. Sri Lanka is at present one of the most closed, I reiterate, closed, not open, countries in the region. Our ratio of international trade to GDP has continuously fallen since the late 1990s. This is in complete contrast, Mr. Chair, to other fast-growing countries in the region and states in India. In today's global production networks, closing borders with high duties, tariffs, and in our case, complete bans is only going to give us one certain outcome, and that certain outcome, Mr. Chairman, is failure. My third point, my last point, is such trade integration is directly correlated to foreign direct investment. We need foreign direct investment. If I am to be specific, we need to become partners in producer-driven global production networks, meaning integrating vertically into complex production with investments by established brands. Since the last push by President Premadasa, what have we done to achieve this for the last 20 years? When our neighbors went from apparels to electronics to biotech, we remained in the same place. Took US dollar loans for consumption and useless ego-boosting projects of the Rajapaksas in Hambantota, might I add, and fell into a huge foreign debt hole. You people, Mr. Acting Minister, supported completely these unwise decisions of Gotabaya Rajapaksa. And for you to come here and pontificate to us is, I don't think, acceptable by any right-thinking person. Japan, unknown to many, is a key investment partner in the fledgling electronics and electrical component sector of Sri Lanka. I like to table this, Honorable Acting Minister. This has been written by Professor Premachandra Athukorala, who you also very well know. According to him, Japan has invested in the most number of such mid-sized firms in Sri Lanka. According to the HS Coach, Mr. Acting Minister, the volume of exports in this sector is about $500 million. But if you really dissect the HS codes and try to put together these in one unit, in subcategories of HS codes, perhaps it's about $1 billion. And these companies are SJ Electromagnetics, FDK Lanka, TOS Lanka, Lanka Harness, Okayo Electricals, etc. These companies are slowly but surely making solid progress. In conclusion, Mr. Speaker, if you are to, Mr. Chairman, if you are to attract such actually much, much larger investments, we must not treat the double tax treaty that we are supposed to approve in this house in terms of Czech Republic as useless toilet paper. We treat it as useless toilet paper. Why? Because that is what you people did with the Gotabaya Rajapaksa administration. Japan was working with Sri Lanka on a number of major projects. The $2.2 billion LRT project, that includes a land acquisition cost. You people threw away the agreement even without discussion with the Japanese, you as a minister, what did you do? Did you tell Gotabaya Rajapaksa not to do it? Now you are pontificating to us. You are part of that absolutely idiotic decision that was made. What did you say? You said very costly and inappropriate transport solution for Metro Colombo. That is what was said. Today, the Honorable Minister of UDA is saying LRT is the best solution for metro transport. Did he hit his head somewhere? Or is it just pure political support for their own survival? What nonsense is this? Actually, Honorable Acting Minister of Finance, you first have to pay $5 billion of claims to the Japanese through JICA for cancellation of the LRT. The President is going and seeking assistance. They are saying, come, he's saying, come and invest. But you people are even refusing to pay the cancellation charge, which originally was $5 billion, now close to $10 billion, they say. Then what about the East Container Terminal? You are calling investors to come here. What did you do? It was a tripartite agreement between Japan and India with Sri Lanka. It was unilaterally cancelled, just like the LRT project, unilaterally cancelled. You're going around the world, the president is meeting the former prime ministers of Japan, the sitting prime minister of Japan, speaking at the Nikkei forum, seeking investments. But this is what you people are doing. Now, the president actually openly offered the Eastern Container Terminal to Japan. Tell me that what I'm saying is, if it is not true. But have they responded? No. In fact, the Japanese ambassador recently said in the newspaper, I have it, I quote, on the governance and transparency of economic policies, there have been very frequent changes that have caused the loss of trust by Japanese businesses. Who can forget the airport episode between Japan and the Minister of Aviation, who was sacked, right, on allegations of corruption and reinstated in the same place? Is that the governance that we are looking for? Is that going to build trust with the Japanese investors and businesses? I don't think so, Mr. Chairman. In conclusion, while adding appreciation to the Japanese people for the help during the crisis, right? What we really need is for debt sustainability and growth, like the President said today, is trade integration, right? And for that, no longer should politicians hoodwink people. We must break down these protectionist walls. Just today, in fact, right? I just saw in the Daily Mirror website, Honorable Chair, country has no intelligent policies to develop economy. Who says this? Meryn Chigay, right? He is the chairman of the Vehicle Importers Association of Sri Lanka. President Indika Sampath, addressing the media, he said that association has better proposals for importation of vehicles in the country. We can get help from Japan, but it is unfortunate that the country does not have intelligent politicians to hear our proposals. Nearly 600 vehicles, including cars, vans, have been stuck at the port for 2.5 years. We made several requests to the government to release them. The vehicles in the port are worth billions, but the government does not want to take the profit. So he is accusing you of being unintelligent. And the Japanese ambassador has said that they need to try and open the complete ban put on imports. Now, we understand that there are certain issues that we need to deal with, but they are temporary. You have to give a time frame. That is what the president had said in the Nikkei forum, that we must use the WTO as the core of rules-based trade. just you want to take as a politician some decision without analyzing any data, this is what happens. So therefore, I want to end by saying, Mr. Chair, that we need to break down these protectionist walls. We need to build trade and investment bridges, not just to Japan. As I told, I took Japan as a case in point today, but to China, to India, to the European Union, to the United States and more. So therefore, let me conclude by once again agreeing with the Honorable Minister of Acting Finance. Acting Minister of Finance, we have no issues with today's gazettes, but we have to think beyond, right? Just saying, look, we are adjusting the tariff by such and such, in such and such vehicles, that is, in such and such cubic capacity, is okay, but that is not going to cut it. This is just marginal changes. We have to have a mindset change. We have to have an ideological change. At least I'm happy, Honorable Acting Minister of Finance, that even at this late stage, you seem to be agreeing with what we have been saying for a long time.
Honorable Member, you have 2 more minutes.
I'm finishing. That you seem to be wanting to integrate Sri Lanka with the world. So I thank you for the time. Thank you very much.
Thank you. Honorable Charles Nilmanadan, you have 10 minutes.
Nandri.
Honorable Laxman Kriyalam.
මේ මුදල් ලැබතුමා අර සුරුහා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන් අද විපක්ෂ නායකතුමත් මාත් හම්බුණා. ඔවුන් කිව්වා එකල්ලීමක් ඔබතුමාගේ කරන්නයි කියලා මේ පරාට එක්සිකියුෂන් එක ගැට. මේක తాවකාලික බැංකුව වලට මේක අත්හිටවන්න කියලා ඔබතුමාට කියන්න පුළුවන්ද? පරාට එක්සිකියුෂන් මොකද ඒගොල්ලගේ දේපල පවර ගන්නවා. නීතියක් ගේන්නමාරු වෙලා නැහැ. නමුත් ඔබතුමාට පුළුවන් ද බැංකුව වලට උපදෙස් දෙන්න මේ පරාට එක්සිකියුෂන් එක తాවකාලික අwidetildeවන්න කියලා
ඒක ගරු සභාපතිතුමනි දිගින් දිගටම කතා වුණු කාරණාවක් අපිට හැම විටකම මහා බැංකුව මේ ගැන කතා කරන්නේ මේ සිද්ධියෙන් සිද්ධියට පුද්ගලයාට බලලා කළ යුතු කාරණා මොකද බැංකුවල ස්ථායීභාවය ආරක්ෂා කරන්නත් අවශ්‍යයි ඒ නිසා පොදුවේ පරාටේ නීතිය අවලම් කිරීම කියන එක ගැන පිළිබඳ ඒක නවත්වීම తాවකාලිකව අත්හිටුවීම පිළිබඳ ගැඹුරින් කතා කළ යුතු කාරණාවක් විශේෂයෙන් මහා බැංකුවට. නමුත් ඔබතුමාගේ කාරණා පිළිබඳ අවධානය ලක් කරන්න කැමතියි.
Honorable Charles Nilmanadan, you have 10 minutes.
நன்றி தலைமை தாங்கின உறுப்பினர்களே இன்று நிதி சட்டங்கள் தொடர்பாக நிதி ராஜாங்க அமைச்சர் பாராளுமன்றத்தில் நிதி சட்டங்களை முன்மொழிந்திருந்தார் அந்த நேரத்தில் நான் நிதி அமைச்சரிடம் ஒரு கேள்வியை கேட்க வேண்டும் அந்த வங்கி கடன்கள் தொடர்பாக விவசாயிகள் கால்நடை பண்ணையாளர்கள் மீனவர்கள் என்று மிகவும் ஒரு சிரமமான சூழ்நிலையில் தங்களுடைய வாழ்வாதாரத்தை செய்து கொண்டிருக்கிறார்கள் அவர்களுக்கு ஒரு குறைந்த வட்டி வீதத்தில் கடன்களை வழங்குவதற்குரிய நடவடிக்கைகளை எடுக்க வேண்டும் என்று கோரிக்கை வைப்பதோடு இன்றைய இந்த விவாதத்தில் மகாவலி அதிகார சபையினுடைய ஒரு சில விடயங்கள் தொடர்பாக பேசுவதற்கு அனுமதியை கேட்கின்றேன் கௌரவ தலைமை தாங்கின உறுப்பினர்களே மகாவலி அதிகார சபை குறிப்பாக 1988 ஆண்டு 2007 ஆண்டு மகாவலி எல்வலயம் முல்லைத்தீவு வவுனியா மாவட்டத்தில் வர்த்தகமானி பிரசுரம் செய்யப்பட்டு 14 கிராம அலுவலர் பிரிவுகளில் தமிழர்களுடைய பூர்வீக நிலங்கள் தென்பகுதியைச் சேர்ந்த சிங்கள மக்களுக்கு வழங்கப்பட்டு இன்றைக்கு தமிழர்களுடைய நிலங்கள் பறிக்கப்பட்டிருக்கிறது வெளியோயா பிரதேச செயலகம் உருவாக்கப்பட்டதின் பிரதான நோக்கம் வடக்கையும் கிழக்கையும் பிரிப்பதற்காக அந்த இரண்டை முனைக்கின்ற பிரதேசத்தில் மகாவலி அதிகார சபையின் ஊடாக நிலங்கள் பறிக்கப்பட்டு அது தென்பகுதி மக்களுக்கு வழங்கப்பட்டு அங்கு புதிய பிரதேச செயலகம் உருவாக்கப்பட்டிருக்கிறது இந்த விடயங்கள் தொடர்பாக தொடர்ச்சியாக இந்த பாராளுமன்றத்தில் சகல பாராளுமன்ற உறுப்பினர்களும் இதனுடைய எதிர்ப்பை தெரிவித்து வருகின்ற போது அண்மையில் கூட தற்பொழுது புதிதாக தெரிவு செய்யப்பட்ட ஜனாதிபதியிடமும் இந்த மகாவலி எல்வலயம் மீள் வர்த்தகமானி பிரசுரம் செய்யப்பட வேண்டும். அதில் இருக்கின்ற நிலங்களை பிரதேச செயலாளருக்கு ஒப்படைக்க வேண்டும் என்று கோரிக்கை வைக்கப்பட்டது. ஆனால் ஜனாதிபதி அவர்கள் அந்த பேச்சுவார்த்தையின் போது கூறியிருந்தார், 1985 பிற்பாடு வர்த்தகமானி செய்யப்பட்ட வன இலாகா திணைக்களம், வன ஜீவராசி திணைக்களம் போன்ற திணைக்களங்களுடைய வர்த்தகமானி அறிவித்தலை மீள் பரிசீலனை செய்யும்படி தான் அமைச்சர்களுக்கு பணிப்புரை விடுத்ததாக கூறியிருந்தார். ஜூலை மாதம் அளவில் இந்த இதற்குரிய நடைமுறையை எதிர்பார்ப்பதாகவும் கூறியிருந்தார். ஆனால் தற்பொழுது அதிகமாக முல்லைத்தீவு மன்னார் மாவட்டத்தில் வன இலாகா வன ஜீவராசி திணைக்களங்கள் இருக்கின்ற முல்லைத்தீவு துணுக்காய் பிரதேச செயலகம், மாந்தகிழக்கு பிரதேச செயலகம், மன்னார் மாந்தை மேற்கு பிரதேச செயலகம் ஆகிய மூன்று பிரதேச செயலாளர் பிரிவில் உள்ள 37 கிராம அலுவலர்கள் பிரிவுகளை புதிதாக மகாவலி ஜே வலயம் என்ற ஒரு புது வர்த்தகமானி அறிவித்தல் மூலம் அந்த 37 கிராம அலுவலர் பிரிவுகளில் இருக்கின்ற ஃபாரஸ்ட்குரிய காணியும் வயலப்புக்குரிய காணையும் மக்களுடைய காணி பிரதேச செயலாளர்களுக்குரிய அரச காணிகள் எல்லாமே மகாவலிக்கு செல்கின்ற வகையில் மகாவலி அதிகார சபை நடவடிக்கை எடுத்துக்கொண்டிருக்கிறது, முயற்சிகள் நடைபெறுகிறது. அதன் பிரதான நோக்கம் என்னவென்று சொன்னால், அதிகமாக வன இலாகா திணைக்களம் வன ஜீவராசி திணைக்களத்தில் இருக்கின்ற காணிகள் 1985 பிற்பாடு விடுவிக்க வேண்டிய சூழ்நிலை வருமாக இருந்தால் அதை மகாவலி அதிகார சபையினூடாக கைப்பற்றுவதுதான் அந்த இனப்பரம்பலை விரிவுபடுத்துகின்ற செயல்பாடின் ஒரு வடிவமாக அந்த மகாவலி அதிகார சபை தந்திரமாக விடுவிக்கிற நிலங்களை மகாவலி அபகரிக்கின்ற செயல்பாடாக இந்த மகாவலி ஜேவலயம் உருவாக்கப்பட முயற்சிகள் எடுக்கப்படுகிறது. மிகவும் மிகவும் கண்டிக்கத்தக்க ஒரு விடயம், இந்த முயற்சியை மகாவலி அதிகார சபை மகாவலி நீர்ப்பாசனத்தில் அமைச்சர் முதலில் இதை கைவிட வேண்டும் என்பது எங்களுடைய பிரதான கோரிக்கையாக இருக்கிறது. இந்த மகாவலி அதிகார சபை மாந்தை மாந்தை கிழக்கு பிரதேச செயலக பிரிவில் உள்ள அம்பாள்புரம், கரும்புள்ளியான், கொல்லிவிளாங்குளம், மூன்று முறிப்பு, நெட்டாங்கண்டல், ஒட்டொருத்தகுளம், பாலிநகர், பாண்டியங்குளம், பொன்னகர், பூவரசங்குளம், செல்வபுரம், சிராட்டிக்குளம், சிவபுரம், வன்னிவிளாங்குளம், விநாயகரபுரம் ஆகிய 15 கிராம அலுவலர் பிரிவுகளும், அதனத்தில் துணுக்காயில் இருக்கின்ற அனிச்சங்குளம், பாரதி நகர், புகழேந்தி நகர், திருநகர், ஜோகபுரம் மத்தி, ஜோகபுரம் கிழக்கு, ஜோகபுரம் மேற்கு ஆகிய 7 கிராம அலுவலர் பிரிவுகளும், மாந்த மேற்கில் இருக்கின்ற பாலியாறு, அந்தோனியார்புரம், ஆத்திமோட்டை, இழுப்பக்கடவை, கள்ளியடி, கூராய், கோயில்குளம், காயாநகர், பெரியமடு ஈஸ்ட், பெரியமடு வெஸ்ட், பள்ளமடு, விடுதல் தீவு ஈஸ்ட், விடுதல் தீவு வெஸ்ட், விடுதல் தீவு நோர்த், விடுதல் தீவு சென்டர் ஆகிய 15 கிராம அலுவலர்கள் பிரிவுகளை இணைத்து மொத்தமாக 37 பிரதேச செயலகங்களை கொண்ட 37 கிராம அலுவலர் பிரிவுகளை உள்ளடங்கலாக மகாவலி ஜே வலயமாக வர்த்தகமானி பிரசுரம் செய்யப்படுவதற்கு இந்த மகாவலி அதிகார சபை நடவடிக்கை எடுத்து வருகிறது. ஒருபுறம் 85 பிற்பாடு வர்த்தகமானி பிரசுரம் செய்யப்பட்ட நிலங்கள் மீள கையளிக்கப்படும் என்று கூறுகின்ற ஜனாதிபதி புதிதாக இந்த மகாவலி அதிகார சபையினுடைய நடவடிக்கையை ஏன் தடுத்து நிறுத்தாமல் இருக்கிறார் என்பது சந்தேகமாக இருக்கிறது. ஒருபுறம் அந்த காணிகளை விடுவிப்பதாக உலக நாடுகளுக்கு காண்பித்து அதே நேரத்தில் வேற போர்வையில் அந்த காணிகளை அபகரிக்கின்ற ஒரு செயல்பாடாக இந்த செயல்பாட்டை உற்று நோக்க வேண்டி இருக்கிறது. ஏனென்றால் விடுவிக்கப்பட இருக்கின்ற காணிகள் மீளவும் இன்னொரு மத்திய அரசாங்கத்தின் கட்டுப்பாட்டில் இருக்கின்ற இன்னொரு அரசாங்க இன்னொரு திணைக்களத்திற்கு அது அதிகாரம் மிக்க ஒரு திணைக்களத்திற்கு அது கைமாற இருக்கிறது. ஆகவே தலைமை தாங்கின்ற உறுப்பினர்களை இந்த மகாவலி அதிகார சபையினுடைய செயல்பாட்டை கண்டிப்பதோடு தொடர்ச்சியாக அவர்களுடைய இந்த செயல்பாட்டை நிறுத்த வேண்டும் என்று நான் கேட்டுக்கொள்கிறேன். அதே நேரத்தில் தற்பொழுது எங்களுடைய பிரதேசத்தில் யுத்தம் முடிந்த பிரதேசத்தில் ராணுவ மயமாக்கப்பட்ட ஒரு யுத்தம் நடைபெறுவது போல ராணுவங்கள் எங்கும் வீதியெங்கும் அரச நிலங்கள் ஃபாரஸ்ட் வைல்ட் லைஃப் என்ற எல்லா இடங்களிலும் அவர்கள் இருக்கிறார்கள். அவர்கள் இருந்து கொண்டு
உறுப்பினர் அவர்களே இன்னும் 2 நிமிடங்கள் உண்டு.
தற்பொழுது அந்த ராணுவ முகாம்களில் அவசர அவசரமாக புத்தருடைய சிலையை பௌத்த விகாரங்களை கட்டுவதற்கு முயற்சி எடுக்கிறார்கள். ராணுவ மயமாக்கல் இன்று பௌத்த மயமாக்கலாக மாறியிருக்கிறது. மிகவும் அவசர அவசரமாக குறிப்பாக நேற்று முன்தினம் செல்வராஜா கஜேந்திரன் என்ற பாராளுமன்ற உறுப்பினருடைய பாராளுமன்ற சிறப்புரிமையை மீறி அவருடைய கையடக்க தொலைபேசிகள் பறிக்கப்பட்டு அவரை கைது செய்திருக்கிறார்கள். ஒரு மக்களுடைய ஜனநாயக வழியில் தனியார் காணியில் பௌத்த விகாரைகள் அமைக்கப்பட்டதை ஜனநாயக வழியில் போராடிய ஒரு பாராளுமன்ற உறுப்பினரை கைது செய்வதென்றால் இந்த நாட்டினுடைய நியதி அல்லது இந்த நாட்டினுடைய சட்டம் இந்த நாட்டினுடைய பல்லின மக்கள் வாழ்கின்ற ஒரு தன்மை அற்ற ஒரு நாடாகத்தான் இந்த நாட்டை பார்க்க வேண்டியிருக்கிறது. ஏனென்று சொன்னால் ஒரு இனம் மற்ற இனங்களை ஒரு மதம் மற்ற மதங்களை அடக்கி ஆளும் வகையில் ஆட்சியாளர்கள் செயல்பட்டு கொண்டிருக்கிறார்கள். ஆட்சியாளர்களும் ஒரு பார்வையற்றவர்களாக இந்த விடயங்களில் பார்வையற்றவர்களாகவே இருக்கிறார்கள். ஆகவே இந்த ஆட்சியாளர்களுக்கும் அரசாங்கத்திற்கும் ஒரு தெளிவான விடயத்தை குறிப்பிட வேண்டும். இந்த செயல்பாடுகளை ராணுவ மயமாக்கலின் மூலம் பௌத்த மயமாக்கலையும் மகாவலி அதிகார சபையின் மூலம் இனப்பரம்பலை வடக்கு கிழக்கில் திணிப்பதையும் தமிழ் இனத்தினுடைய இனவீதாசரத்தை வடக்கு கிழக்கில் குறைக்கின்ற முயற்சியையும் அவசரமாக நிறுத்த வேண்டும் என்பது எங்களுடைய பிரதான கோரிக்கையாயிருக்கிறது. அரசாங்கமும் ஜனாதிபதியும் இது தொடர்பாக உடனடி கவனம் எடுக்க வேண்டும் என்று நான் கேட்டுக்கொள்கிறேன். நன்றி.
நன்றி.